ගරු නන්දන පද්මකුමාර මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් ලැබෙනවා. ඕඩර් ප්ලීස්. ගරු ලක්ෂ්මන් නිපුණාරච්චි මන්ත්‍රීතුමාට මුලසුන භාර කරන්න.
මන්ත්‍රීතුමා කතාව කරගෙන
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සෞඛ්‍ය බලගැන්වීමේ අමාත්‍යාංශයට අදාළ වැයශීර්ෂ විවාදයට ගන්න මේ මොහොතේ ඒ විවාදයට එකතු වෙමින් ඉතා කෙටි වේලාවක් හරි කතා කරන්න ලැබීම පිළිබඳව මා පළමු කොටම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම අපේ ආණ්ඩුවේ, අපේ රජයේ අරමුණ වෙලා තියෙන්නෙම මේ සමාජයේ ජීවත් වෙන දුගී දුප්පත්භාවයෙන් පෙළෙන, ඒ වගේම හවුහරණක් නැති, ජීවිතයේ අන්ත අසරණ භාවයට පත්වෙලා තියෙන, ලෙඩ රෝගවලින් පෙළෙන, මානසික ආබාධවලින් පෙළෙන අන්නේ පුරවැසියන් කෙරේ විශේෂ අවධානය යොමු කළා. අන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන්න, ඒ ජීවිත සවිබල ගැනීම තමයි මං හිතන්නේ මේ අමාත්‍යාංශයට අදාළව තියෙන ලොකුම කාර්යභාරය වගකීම වෙන්නේ. විශේෂයෙන්ම ගත්තොත් එහෙම අපි අන්නේ වැඩපිළිවෙල සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් තමයි මේ අයවැයේදී අපේ ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කළා. ඒ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කළා. ඒ වෙනුවෙන් වැඩපිළිවෙල හදලා ඒ මහපොළවේ ක්‍රියාත්මක කිරීමට ඕන කරන වැඩසටහන් ටික හදලා ක්‍රියාත්මක කරන මොහොතේ තමයි අද විපක්ෂයෙන් ගත්තොත් එහෙම යම් විවේචන මේ අයවැයට අදාළව එල්ලවෙමින් තියෙන්නේ. අපි දන්නවා අද විපක්ෂ නායකතුමා මේ අයවැය විවාදයට එක්වමින් සඳහන් කළා මේ දුගී දුප්පත් බව තුරන් කරන්න. විශේෂයෙන්ම ගත්තොත් එහෙම ඒ දුගී දුප්පත් භාවය අවසන් කරන්න නම් ඔබතුමාලා පොරොන්දු වුණා උපාධිධාරී 30,000කට රැකී අවස්ථා ලබා දෙනවා. කෝ දැන් දුන්නද කියලා මං හිතන්නේ පහුගිය කාලේ අයවැය තුලත් අපේ ජනාධිපතිතුමා කිව්වා උපාධිධාරී 30,000කට රැකී රක්ෂා ලබා දෙන ගමන් ඒ වගේම තවත් විශාල පිරිසකට අපි ඒ අවස්ථාව ලබා දෙනවා කියලා. අපි දන්නවා රස්සා කියන ඒවා හැම දෙන්න බෑ, රජයේ රැකියා කියන ඒවා නිකන් දෙන්න බෑ. ඒකට අදාළ ක්‍රමවේදයක් තියෙනවානේ. ඒකට අයිදුම් පත්‍ර කැඳවන්න ඕනි, සම්මුඛ පරීක්ෂණ තියන්න ඕනි. ඒ වගේ ක්‍රමවේදයක් සහිතව තමයි රැකී රක්ෂා දෙන්නේ. දැන් මේ මාස කීපයයි අපි ආණ්ඩුව හදලා අයවැය ඉදිරිපත් කළා දින කීපයයි. හැබැයි දැන් අහනවා කෝ දුන්නද කියලා. ඉතින් අපි කියන්නේ නෑ, අපි අනිවාර්යෙන් දෙනවා. හැබැයි එතුමාලා රස්සා දෙන විදියට, විපක්ෂ නායකතුමා රස්සා දෙන විදියට අපිට දෙන්න බෑ. අපිට මතකයි එතුමා රස්සා දුන්න විදිය. එතුමා කාර්යාලයට ඉන්න කියලා උසනම් සිකියුරිටි දුන්නා, මිටිනම් කම්කරු දුන්නා, මහතනම් ෆීල්ඩ් එකේ යන්න දුන්නා, කෙට්ටුනම් ඔෆිස් එකේ රස්සා දුන්නා. ඒ එතුමා රස්සා දෙන විදිය. හැබැයි අපිට ඒ විදියට දෙන්න බෑ. අපි වගකිය යුතු රජයක්. අපි දෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒ සුදුසුකම් අනුව රස්සා දෙන්න ඕනි. ඒ නිසා එහෙම දෙනව මිසක් එතුමාට ඕන විදියට රස්සා දෙන්න බෑ. ඒ නිසා විශේෂයෙන්ම අපේ ආණ්ඩුවේ ගත්තොත් එහෙම අපේ වැඩපිළිවෙල තියෙන්නෙම අපි මේ සමාජයේ අසරණ භාවයට පත් වෙලා සිටින හැමෝටම රැකී රක්ෂා දෙන ගමන්ම සමාජයේ විවිධ ආබාධවල පත් වෙලා සිටින අසරණ භාවයට පත් වෙලා සිටින අන්නේ සියලු දෙනා සවිබැල ගැනීම තමයි මං හිතන්නේ අපේ වැඩපිළිවෙල බාට පත් වී තියෙන්නේ. විශේෂයෙන්ම ගත්තොත් එහෙම අපි දන්නවා මේ සමාජයේ අද වැඩිහිටියන් ගත්තල අපි දන්න ඉතා වේගයෙන් මේ සමාජයේ වැඩිහිටි ජනගහන ඉතා වේගයෙන් වැඩි වෙමින් තියෙනවා. අන්නේ වැඩිහිටි ජනගහනයට අපි මේ සමාජයේ රැකවරණයක් ලබා දෙන්න ඕනේ. අපි දන්නවා මේ සමාජයක් හිටිය ගත්ත පස්සේ ඒ වැඩි වෙන වැඩිහිටි ජනගහනයට රැකවරණයක් නොදීම තුළම අද විශාල වශයෙන් අපේ ලංකාව පුරාම වැඩිහිටි නිවාස ආරම්භ කරන්න පටන් ගන්න තියෙනවා. වැඩිහිටි මහලේකම් කාර්යාලය පහුගිය කාලේ අපි දැක්ක ප්‍රකාශ කරලා තියෙනවා අපේ රටේ හවුහරණක් නැති, කිසිම පිළිසරණක් නැති වැඩිහිටියන් 8,806 දෙනෙක් වැඩිහිටි නිවාස 392ක ජීවත් වෙනවා. කිසිම ඔවුන්ට ඔවුන්ගේ අනන්තාවය සඳහා උපැන් සහතිකයක් නැහැ. ඒ වගේම හැඳුනුම්පතක් නැහැ. ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වෙන කෙනෙක් නැහැ. අන්න එහෙම විශාල ප්‍රමාණයක් ගත්තොත් එහෙම අපේ සමාජයේ වැඩිහිටියන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අපි දන්නවා වැඩිහිටියෝ කියන්නේම මේ සමාජයේ යම් දෙයක් ඉගෙනගෙන මේ සමාජය වෙනුවෙන් මහත් කාර්යභාරයක් ඉටු කරපු අය. අන්නේ මහා මේ කාර්යභාරය ඉටු කරපු මේ වගකීම් සහිතව වැඩ කරපු අයට අපිට හැකියාව ලැබිලා නැහැ ඔවුන් වෙනුවෙන් රැකවරණේ හදන්න. ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතය විනාශ කරන වැඩපිළිවෙලක් හදන්න. ඒ නිසා තමයි පසුගිය කාලයේ පුරාම වැඩිහිටියන් අසරණ භාවයට පත් වුනේ. විශේෂම ගත්තොත් එහෙම දරු සභාපතිතුමනි පහුගිය කාලේ මේ වැඩිහිටි නිවාසවලට අපි අපේ දිස්ත්‍රික්කය තුල සමහරක් වැඩිහිටි නිවාසවලට ගිහිල්ලා බැලුවාට පස්සේ ඒ ජීවත් වෙන වැඩිහිටියන්ගෙන් එක නිවාසයක 70ක් වැඩිහිටියෝ ජීවත් වෙද්දී 56 දෙනෙක් ඉන්නවා කිසිම කෙනෙක්ගේ හවුහරණක් නැති උප්පැන් සහතිකයක් නැති ඒ වගේම ජාතික හැඳුනුම්පතක් නැති ඒ වගේම තවත් වැඩිහිටි නිවාසයකට ගියාම 20ක් ඉන්න තැන 14ක් ඉන්නවා හැඳුනුම්පතක් නැහැ ඒ උපෙන් සාතිකයක් නැහැ කිසිම කෙනෙක්ගේ රැකවරණයක් නැහැ. ඉතින් මෙහෙම තමයි අපේ සමාජයේ වැඩිහිටියන්ට අත් වෙලා තියෙන ඉරණම. ඒ වගේම තමයි මම එක අවස්ථාවකදී කලුතර ප්‍රදේශයේ යම් මළගයක් වෙලා ආදාහනගාරයට ගියාට පස්සේ ඒ ආදාහනගාරයේ විවෘත කිරීමේදී ඒක අත්හදා බැලීමේදී පාවිච්චි කළා තියෙන අන්නර හවුහරණක් නැති මියගිය පුද්ගලයෙක් තමයි. ඒකේ සමුරු සටහනේ සඳහන් වෙලා තියෙනවා නාඳුනන උදව්කරුවෙක්ගේ සොහොන් කොට කියන එක තමයි මාතෘකාව අරගෙන තියෙන්නේ. කලුතර නගර සභාව විසින් ඉදිකරන ලද ආදානාගාරයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සඳහා නාගොඩ රෝහලේ අනුග්‍රහය මත ලබාගත් නාඳුනන මලසිරුර ආගමික වතාවත් පවත්වා 2001 දොළොස්වැනි මාසේ 15 වන දින ආදානාගාරයේදී ආදාහනය කරන ලද අතර ඒ තුලින් ආදානාගාරයේ නිසි ලෙස ක්‍රියාත්මක කෙරෙන බව
සාක්ෂාත්කර
නගර ජනතාවට එකී උදව්ව ඉටු කළ ඒ නාඳුනන උදව්කරුවා කරු සිහිපත් කරමින් එම තැනැත්තාගේ භස්මාශේෂ තැන්පත් කර මේ සොහොන්කොත පිහිටවන ලදිකින. ඉතින් අර මේ වගේ සමාජයේ කිසිම හවුහරණක් නැති විශාල පිරිසක් ජීවත් වෙනවා. ඉතින් අපි මේ අපේ වගකීම වෙන්නේ අපේ රජයේ වගකීම වෙන්නේ අපේ ආණ්ඩුවේ වගකීම වෙන්නේ මේ හවුහරණක් නැති සමාජයේ වැඩිහිටිභාවයට පත් වී සිටින්නන්නේ සියලු දෙනා වෙත රැකවරණේ ලබා දෙමින් ඔවුන්ගේ ජීවිත සතුටින් තියෙන එක අවසාන කාලේ ඔවුන්ගේ ජීවිත ලස්සන කරන එක තමයි මම හිතන්නේ අපේ කාර්යභාරයට පත් වී සිටින්නේ. විශේෂම ගත්තොත් එහෙම අපි දන්නවා අපේ වැඩිහිටියන් අද රෝහලට ගියාට පස්සේ බෙහෙත් ටික ගන්න හරි වැඩපිළිවෙලක් නැහැ ඔවුන්ගේ අසරණභාවය නිසා. ඒ වගේම බැංකුවට ගියාම තමන්ගේ මුදල් ටික ගන්න ඒ වගේ මුදල් ටික තැන්පත් කරන්න බැංකුවෙන් වැඩපිළිවෙලක් නැහැ. ඊට පස්සේ රාජ්‍ය ආයතනයකට ගියාට පස්සේ තමන්ගේ යම් කාර්යයක් ඉෂ්ට කර ගැනීම සඳහා ඒ කාර්ය ඉෂ්ට කර ගැනීම මඟ පෙන්වන්න කෙනෙක් නැහැ. ඒ වගේම ගත්තොත් එහෙම බස් එකකට නැගගත් එකයි ආපන ශාලාවකට ගියත් එම වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ වෙන් වෙච්ච අවස්ථා විශේෂ සැලකිලි අපේ සමාජයේ නිර්මාණය කළ නැහැ. එහෙනම් අපිට සමාජයක් ලෙස රටක් ලෙස වගකීමක් තියෙනවා මෙන්න මේ ජනතාව කෙරෙහි විශේෂ අවධානය යොමු කළා ඒ වැඩිහිටි ජනතාවගේ ජීවිත රැක බලා ගන්නවා වගේම අපේ සමාජයේ විශේෂම ගත්තොත් එහෙම ආබාධිත පුද්ගලෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා ඒ මානසික ආතතිය ලක්විච්ච විශාල පිරිසක් ඉන්නවා මෙන්න සියලු දෙනා වෙත අපි අවධානය යොමු කළා ඔවුන්ගේ ජීවිත වෙනස් කළා ඔවුන්ගේ ජීවිත ලස්සන
කළා
සමාජය පෝසත් ලස්සන ජීවිතයක් ගොඩනැගීමේදී ඒ වෙනුවෙන් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා ඔවුන්ගේ ජීවිත ලස්සන කරන එක තමයි අපේ වැඩපිළිවෙලට පත් වෙන්නේ කියලා මම ප්‍රකාශ කරමින් සභාපතිතුමනි මගේ කතාව අවසන් කරනවා. බොහොමත් ස්තුතියි.